You're with SBS Radio.
හොඳයි ඔබ දන්නවා විශේෂයෙන්ම SBS සිංහල වැඩසටහනෙන් අපි සිනමා පිළිබඳව මාසික වශයෙන් කතා බහ කරනවා කියලා. නමුත් පසුගිය මාස දෙක ඇතුළත මේ අපේ නොදුටු සිනමා විශේෂාංගය අපි ඔබ වෙත ගෙනාවේ නැහැ පොඩි විරාමයක් එක්ක. නමුත් අලුත් අවුරුද්දේ 2019 අවුරුද්දේ හාහා පුරා කියලා නොදුටු සිනමාව මේ විශේෂාංගය අපි ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. පෙබරවාරි මාසයේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා දවසේ අපි ඔබට මේ විශේෂාංගය ගෙනෙන්නයි දැන් සූදානම් වෙන්නේ. අද දවසේදී අපි කතා බහ කරන්නේ තවත් සිංහල චිත්‍රපටයක් පිළිබඳව. සිනමාවේ නොදුටු කෝණ මේ සිනමා කෘතිය පිළිබඳව විචාරය කරන්නයි අපි සූදානම් වෙන්නේ. මේ සාකච්ඡාවට නැත්නම් නුදුරු සිනමාවේ අද දවසේ මේ විශේෂාංගයට අපිත් සමග සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර මහතා. ආයුබෝවන් විදර්ශන. අපි අද නුදුරු සිනමාවේ මේ විශේෂාංගයට තෝරගත්තේ සිංහල චිත්‍රපටයක් කියලා මම මුලින්ම මතක් කරා. ඒ චිත්‍රපටය තමයි පාංශු කියන චිත්‍රපටය. මේක තවමත් ලංකාවේ සිනමා ශාලාවල තිරගත වෙලා නැහැ. විසාකේස චන්ද්‍රසේකරම්ගේ දෙවන චිත්‍රපටය විදිහට තමයි පාංශු කියන චිත්‍රපටය එළි දැක්වෙන්නේ. මේ චිත්‍රපටයේ මූලික පසුබිම සැකසෙන්නේ 88-89 ලංකාවේ සිදු වෙච්ච භීෂණ සමයේ මතු කරගෙන. මම කැමති විදර්ශන චිත්‍රපටයක් විදිහට පාංශු චිත්‍රපටය පිළිබඳ ඔබේ විග්‍රහය මුලින්ම දැනගන්න.
පළවෙනි කාරණේ තමයි ලංකාව ඓතිහාසිකව මුහුණ දුන්නු අභ්‍යන්තර අර්බුද පිළිබඳව, අභ්‍යන්තර සමාජ අර්බුද සහ ලංකාවේ මූලික විෂය වස්තුවක් තමයි ප්‍රචණ්ඩත්වය. ඒ කියන්නේ ප්‍රචණ්ඩත්වය ලංකාවේ තියෙන ව්‍යූහාත්මකව, ඒක මං කියන්නේ ලංකාව තවමත් මුහුණ දෙන සහ තවමත් විසඳා නොගත් අර්බුදයක්. අනිත් පැත්තේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය, ඒකත් ලංකාව තුළ තවමත් පුළුල් අර්ථයකින් සමාජයේ වඩා සමාජ අනාගතයේ පිළිබඳ වඩා යහපත් අර්ථයකින් නැවත නිර්වචනය කරගන්න සමත් වෙලා නැති රටක්. එතකොට එවැනි මොහොතක මෙන්න මේ විෂය වස්තුව ඉලක්ක කරගෙන ඒකට අවධානය යොමු කරන සිනමා කෘතියක් විදිහට මම හිතනවා පාංශු ඉතාම සුවිශේෂී. ඒ මට්ටමේ චිත්‍රපටයක් මම හිතන්නේ 88-89 කේන්ද්‍ර කරගෙන, හැබැයි ඊටත් ඔබ්බේ යම්කිසි විදියකට ලංකාවේ ග්‍රාමීය පහළ ප්‍රාන්තික සමාජයේ මුහුණ දෙන්නේ ඡේද වාචකයකට ඉතාම සමීපාකාරයෙන් කැමරාව සහ ඒ සිනමා ඇස යොමු කරපු මම කියන චිත්‍රපටයක් නැහැ තමයි දැක්කේ නැහැ. නමුත් මේකට ආසන්න යම් කිසි විදිහේ ටෙලි සිනමා නිර්මාණයක් සබ්දජිත් නායකගේ ඊට කලින් කරලා තියෙනවා 2000 පසරේ, ඒක නම් ස්මරණ සමාප්ති කියලා. මම හිතන්නේ මේ දෙකේම යම් කිසි විදිහකට තේමාත්මකව සමානකමක් තියෙනවා. නමුත් පාංශු චිත්‍රපටිය මම හිතන්නේ සාමාන්‍ය ප්‍රේක්ෂකයාට ඉලක්ක කරගෙන සහ අනාගතය පිළිබඳ සහ වර්තමාන මොහොත තවත ආලෝකයක් ඉහිදවන්න පුළුවන් චිත්‍රපටයක් වෙලා තියෙනවා. එහෙනම් මම හිතන්නේ 88-89 භීෂණය සහ ලංකාවේ ප්‍රචණ්ඩත්වය සහ යුද්ධය තේමා කරගත්ත චිත්‍රපට කිහිපයක් තිබුණට මම හිතනවා සියල්ල අභිභවන යම්කිසි ජීවන දර්ශනයක් සහ සිනමාත්මක අවලෝකනයක් පාංශු චිත්‍රපටයෙන් ලබා දෙනවා කියලා. නමුත් පාංශු චිත්‍රපටය මම හිතන්නේ ළඟදී බොහෝ විට මේ වසරේ තිරගත වෙන්න ඉඩ තිබෙයි. එතකොට මම හිතන්නේ මේ සාකච්ඡාව අපි කරලා තියෙන එක යම් කිසි විදිහකට ප්‍රේක්ෂකයාට සහ මේක නරඹන අයට වඩා ආලෝකයක් වෙයි කියලා.
ඔව් විදර්ශන, දැන් ඔබ සඳහන් කරා විශේෂම මේ ලංකාවේ භීෂණ සමය සහ යුද්ධය පිළිබඳ සිනමා නිර්මාණ කිහිපයක්ම මේ වෙලටත් නිර්මාණය වී තිබෙනවා කියලා. ඒක අපි හොඳාකාරව දන්න කාරණාවක්. නමුත් දැන් ඒ අතීත නිර්මාණත් එක්ක සංසන්දනය කරන විට පාංශු චිත්‍රපටයේ ඔබට හසුවන විශේෂතා මොනවාද?
පළවෙනි කාරණේ තමයි බොහෝ චිත්‍රපටිවල චරිත පාත්‍ර වර්ගයා සහ චරිතවල සිදුවීම් නම් කිසි විදියකට බාහිර අපි තුනේ බාහිර කියන්නේ චරිතවලින් ඔබ්බේ තියෙන ඉතිහාස හස්තයකින් යම් කිසි විදියකට හැසිර වෙන ඒ හස්තයේ ඉරණමට ලක් වෙච්ච ආකාරයෙන් තමයි මේ ප්‍රකාශ වෙලා තියෙන්නේ, නිර්මාණය වෙලා තියෙන්නේ. අද පාංශු චිත්‍රපටයේ මම දකිනවා යම් කිසි විදියකට ලංකාවේ සමාජ පරම්පරාවක්, ලංකාවේ එක්තරා ඉතිහාස මොහොතක් මුහුණ දීපු ව්‍යසනයක් ඒ චරිත අතරම ඉදිරි නැතයි. ඒකනේ චරිත වලටම අනන්‍ය වෙන්නේ ඒ පරස්පරය අපිට පෙන්වන්න, ඒ ප්‍රතිවිරෝධතා අපිට පෙන්වන්න මේ චිත්‍රපටයේ සමත් වෙලා තියෙන. ඒකට හරියටම කිව්වොත් මේ චිත්‍රපටයේ තියෙන ඡේද වාසකය සහ මේ චිත්‍රපටයේ තියෙන තම කර්මකාර ගතිය බාහිරින් ආරෝපණය වෙච්ච එකක් නෙමෙයි. මේ සමාජයේ මුහුණ දුන්නේ අභ්‍යන්තරික ගතිකයන්ගේම නිර්මාණයක්. නැත්නම් මේ තියෙන අර්බුදයේ දේශනයේ ඡේද වාසකය අපිට සමීප කරන ඔවුන්ගේම ජීවිත අතරින් ඔවුන්ගේම ජීවිත යම් කිසි උගුලක හිර වෙලා තියෙනවා. මේ උගුල අපිත් හිර වෙච්ච උගුලක්. මෙන්න මේ උගුල අපිටත් මේ හේතු වෙන සුළු ආකාරයකට සමීප කරමින් සහ ඔවුන්ම ඔවුන්ගේ ඉරණමින් ගලවෙන්න දක්වන පොරබැදීම මම හිතනවා අනික් චිත්‍රපටිවලින් මේ යුද්ධය සහ 89 අරගල සමය දීෂණ සමය සහ විතර විද්‍යුත් ප්‍රාප්ත කරගත් අනික් චිත්‍රපටිවලට වඩා මම හිතනවා මෙන්න මේක සුවිශේෂී කියලා. මොකද සිනමාව කියන මූලික වශයෙන් යථාර්ථය අපිට යථාර්ථයට වඩා නැවත සමීප කරන කලාවක්. එනිසා තමයි චිත්‍රපටි විසින් අපිට අපිට ඇත්තටම අපිට යන්න බැරි ඉතිහාසය කියන යථාව ඒක ඉතිහාසය කියන වෙච්ච දෙයක් ඒක වෙලා ඉවර වෙච්ච දෙයක් අපිට නැවත ඉතිහාසයට යන්න බෑ. ඒ අතරම ඒ නිසා ඉතිහාසය යථාවක් යථාවක් කියලා කියන්නේ අපිට සංකේත කරගන්න භාෂාවට ගේන්න අපිට වටහා ගන්න අසමත් වෙලා අන්තිමට ඉතුරු වෙන දේ ඒක අපිට ඒක ඇයි යම් කිසි විදිහ අතිරික්තයක්. ඒ නිසා මෙන්න මේ යථාව රියල් එක කරා ඉතිහාසය නම් රියල් එක කරා අපිට යන්න පුළුවන් ඉතාම හොඳ මට යානයක් තමයි සිනමාව. ඒ අර්ථයෙන් මම හිතන පාංශු මේ ගෙවුණු 80 දශකයේ අගභාගයේ අපිට යාන හැකි ඓතිහාසික යථාවක් වෙතට අපිව අරගෙන අපිව හේතු කරනවා. ඒ තිබ්බ සතිනේ අත්දැකීම වෙතට 80 දශකයේ සතිනේ ඓතිහාසික අත්දැකීම වෙතට මම හිතන්නේ සිනමා ප්‍රේක්ෂකයන් විචිත ඉතාම අපිව සමීපව අභිමුඛ කරන නැත්නම් අපි ඒකත් එක්ක හප්පනවා. මම හිතන්නේ එවැනි හප්පන සිනමාවක් මම හිතන්නේ චිත්‍රපටි අපිට ඕනනම් යම් කිසි විදිහකට කතා කරන්න පුළුවන්. ඊට ආසන්නත් දෙකින් අපිට දීපු චිත්‍රපටියක් දෙකක් තියෙන පුළුවන්. නමුත් මම හිතන්නේ පාසු චිත්‍රපටිය මේ අරක් තියෙන ධාරාවෙන් වඩා නැවුම් සහ වඩා අනාගතවාදී දක්මක් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරනවා කියලා මම හිතන්නේ.
කොමගේ දරුවා රුපියල් 25,000ක වන්දියක් ගන්න. චෙක් එකක් තමයි ලැබෙන්නේ. හරිනේ?
විදර්ශන අපි දන්නවා සාමාන්‍යයෙන් කෙතරම් ප්‍රබල කතාවස්තුවක් තිබුණත් කෙතරම් හොඳ තිරපිටපතක් තිබුණත් කෙතරම් හොඳ රංගන ශිල්පීන් හිටියත් මේ සියලු දෑ හරියට මෙහෙවන්නට නියමාකාරයෙන් අධ්‍යක්ෂවරයෙක් සිටිය යුතුයි සහ ඔහුට මනා දැනුමක් තිබිය යුතුයි සිනමාව පිළිබඳව. දැන් 88-89 භීෂණ සමයේට මේ 2019 වසර වන විට වසර 30ක් සපිරෙනවා. දැන් මේ වසර 30ක් පැරණි සත්‍ය පසුබිමක සිද්ධ වෙච්ච සැබෑ සිදුවීම් නැවත නිර්මාණය කිරීමේදී මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා විසාකේස චන්ද්‍රසේකරම් මේ අභියෝග ජයගෙන තිබෙන්නේ කොමන ආකාරයෙන්ද කියලාද ඔබට හිතෙන්නේ?
ඔව් පළවෙනි කාර්යය තමයි මම හිතන්නේ සිනම් මේ චිත්‍රපටයේ පංසු චිත්‍රපටයේ මූලික කතා තේමාවට මම අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් අර කතාවක ආඛ්‍යානය විවෘත වෙන රදීමර තිබෙනක හොඳයි කියලා. නමුත් යම් කිසි විදිහකට මේ තේමාත්මක තලයේ පොඩ්ඩක් සිහිපත් කරන එක වැදගත්. මේ චිත්‍රපටයේ මූලික වශයෙන් 88-89 ඒ අරගලයට සම්බන්ධ වෙච්ච ග්‍රාමීය පහළපාන්තික පවුලක තරුණයෙකු සහ නැත්නම් තරුණ පරම්පරාවකු අනිත් පැත්තේ ඉන්න මර්ධනයට ලක් කරපු රාජ්‍යයේ හමුදාව නියෝජනය කරන රාජ්‍ය මිලිටරි මර්ධනය නියෝජනය කරන යම්කිසි විදිහේ නියෝජනයකුත් අතර ඇතිවන යාතතිය තියෙනවා. මේ චිත්‍රපටියේ මූලික වශයෙන් තියෙන්නේ ඒ අම්මා, ඒ පවුලේ අම්මා තමයි අතුරුදහන්ගේ දරුවා සොයා යන ගමනක්. එතකොට පිට ඇතුළේ ඉන්නවා අපි සාමාන්‍ය දන්න 80 දශකයේ මූලික දේශපාලන ප්‍රතිවිරෝධය තිබුණේ මෙන්න මේ ජනප්‍රිය ප්‍රතිවිරෝධය තිබුණේ මේ මිලිටරි අපි කියනවා කියන්නේ දැන් හඳුන්වන රණවිරුවා කියන ඒ භූමිකාවක්. අනිත් පැත්තෙන් අරගලයට සම්බන්ධ වෙලා යම් කිසි විදිහේ සමාජ විමුක්තිය වෙනුවෙන් සටන් වැදුණු සහ යම් කිසි විදිහකට ප්‍රචණ්ඩ දේශපාලනයක නිරත වුණු ඒ තරුණ නැත්නම් ඒ කියන පරම්පරාව අතර තියෙන ගැටුම සහ ඒ වෙච්ච ඊට පස්සේ පිළිසඳ ගන්න හදන විශ්වාසය. ඒකට මේ චිත්‍රපටයේ මෙන්න මේ සතුරු කඳවුරු දෙක එකිනෙක අභිමුඛ වෙනවා. අම්මා එයාගේ දරුවා අතුරුදහන් වූ දරුවා හොයන්න යන ගමනේදී නමුත් චිත්‍රපටයේ තියෙන සුවිශේෂත්වය තමයි අපිට යම් මොහොතකදී මෙන්න මේ සතුරු භාවය කියන්නේ එකම ග්‍රාමීය සමාජ පසුබිමකින්මනේ අනිත් පැත්තේ මිලිටරිය කියන එකට ලංකාවේ සිංහල බෞද්ධ තරුණයන් ඇතුළු වුණේ. ඒ වගේම ඒ ග්‍රාමීය සමාජ පසුබිමෙන්ම තමයි අර කියන ජනතාන්ති පෙරමුණක් නැත්නම් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මූලික වෙන ඇති වෙච්ච අරගලයට දායක වුණේ. එතකොට එකම පසුබිමකින් එකම සමාජ පන්තිමය සහ එකම ආර්ථික දේශපාලන කොන්දේසි මතින් පීඩාවට පත් වෙච්ච ලංකාවේ ජන සමූහයක නියෝජනයන් තමයි මේ දෙකේම තියෙන්නේ. හැබැයි අපිට දෘශ්‍යමානය තුළ එකන දේශපාලන දෘශ්‍යමානය තුළ මේ දෙගොල්ලු යම් විදිහකට සතුරු පඳුරු දෙකක් විදිහට තිබුණේ. ඒ කියන්නේ අපි හිතමු අපි මේ කියන්නේ අපි ඒකල දේශමය කියලා කියන්නේ. එතකොට මේ හමුදා බටයන් හමුදා වේදාරීන් ඒ වගේම අතුරු හමුදාවන් විසින් මේ තරුණයන් සහ තරුණියන්ව උස්සගෙන ගියා, පැහැරගෙන ගියා, තරසවල් වල යව්වා, තාම වදබන්ධනයට ලක් කළා. ඒ කියන්නේ ඒ නිසා ඇත්තටම සතුරා වෙන්නේ එතකොට ඒ කියන මිලිටරිට සම්බන්ධ වෙච්ච අපි කියන පුද්ගලයන් කියන අදහස තමයි 80 දශකෙ තිබුණේ. නමුත් මේ චිත්‍රපටිය අපිට පෙන්වනවා යම්කිසි මොහොතක කියන විසාවියකාර්ත්‍ය තුල එහෙම නැත්නම් අපි කියන අධිකරණය සහ නීතිමය යුක්තිය අපි ඉන්නේ යන නිමේෂයේදී මේ චිත්‍රපටිය එකපාර්ශ්වක අපිට අභිමුඛ කරනවා මේ මිනිහා සතුරු ප්‍රතිවිරෝධය දක්වපු මෙන්න මේ පාර්ශ්ව දෙක මේ සමාජ දේශපාලන ආධිපත්‍යධාරී ඉරණමයම ගොදුරු නේද කියන එක. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් මේ චිත්‍රපටයක මොහොතක අම්මා තමන්ගේ දරුවාගේ යුක්තිය වෙනුවෙන් උසාවිගානේ සහ මානව හිමිකම් ආයතන පිටිපස්සේ මේ සියල්ල පස්සේ ඇවිදින්න රස්සිය අදින්න සිද්ධ වෙනවා. නමුත් එයාට දිගින් දිගටම එයාගේ විමුක්තිය නැත්නම් එයා බලාපොරොත්තු වෙන්නේ එයා බලාපොරොත්තු අභිලාෂය ඉෂ්ට වෙන්නේ මේ බොහෝ ආයතනයව රවට්ටනවා සහ යම් කිසි විදිහකට විසඳුමක් දෙන්නේ නැහැ. ඒකට මෙවැනි තත්ත්වයක් තුළ එයා ආසන්න සතුරන් විදිහට අඳුරගන්න අය පවා අර කියන හමුදාංගල ධාරියන් පවා නැත්නම් එයා හරි දරුවව පැහැරගෙන කිව්වා පවා මෙන්න මේ ආයතනික පද්ධතියේ ආධිපත්‍යධාරී මේ නැත්නම් මේජර බලපති ජනද පොලකරණයට ලක් වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදීයි කියන මේ ආයතන පද්ධතිය ඇතුළේම ඔවුනුත් මේක ගොදුරු. ඉතින් මෙන්න මේ මොහොත තාම මම තමයි ඒක තමයි මම කියන්නේ දේශපාලනයේ අපි දෙන්නට කලාකෘතියක් තුළින් බලනවාට ඒ කියන්නේ කලා නිර්මාණයක් සිනමා නිර්මාණයකින් බලවත් වඩා විප්ලවීය මොහොත තමයි අපි දැනට ප්‍රතිවිරෝධයයි හිතන ඒ කියන්නේ සමාජ කණ්ඩායම් අතර අපි නවතවරක් දකින්න පුළුවන් නම් මේ දෙගොල්ලම තවත් ඉතිහාස උගුලක ගොදුරු කියලා මම හිතනවා. මේ නිමේෂයේ හරි අපි කම්පැනියට පත් කරලා අපේ ජීවන පරිඥාණය අමිතියකට පුළුල් කරනවා කියලා මෙන්න මේකනේ චිත්‍රපටියේ තියෙනවා. ඒ කියන්නේ අම්මා කියන්නේ ආගේ දරුවව හොයන්නේ නැන අම්මා මොහොතකදී අපිට එදිරව කරන අපිව බව ප්‍රේක්ෂකයන් විදිහට ඒකට සමීප කරලා පෙන්වනව නැහැ. මේ ආසන්න යුක්තිය ඉල්ලන්න ගිහිල්ලා දඬුවම් කරන්න ඉල්ලා සිටින මිලිටරිය. මේ මිලිටරිය පවා නම් කිසි විදියකට සහ ඒ වගේම ඔහුගේ දරුවන්ගේ પરම්පරාව පවා ලංකාවේ මුහුණ දෙන්නේ දරිද්‍රතාවයේ ලංකාවේ මුහුණ දෙන්නේ ලංකාවේ પરම්පරාවක් මුහුණ දෙන්නේ ආර්ථික දේශපාලන ව්‍යසනයේම ප්‍රක්ෂේපණයන් දෙකක් නේද කියන එක අපිට චිත්‍රපටිය විවෘත කරනවා. ඒකට ඒක එකපැත්තයි. අනිත් කියන චිත්‍රපටියේ තව දැන් ඔය කතිකාව යම්කිසි විදියකට වර්තමාන දේශපාලන සමාජ මොහොතක ගිලාව මම හිතනවා සමහර අධ්‍යයනයක් තියෙන පුළුවන් ලංකාවේ උතුරේ යුද්ධය ඇතුළේ විශාල මනුෂ්‍ය ඝාතන සංහාර සිදු වුණා. එතකොට ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලන උතුරේ දෙමව්පියන් උතුරේ ඥාති ඉල්ලනකොට යම්කිසි විදියකට මේ චිත්‍රපටිය සමාවක් දීම ගැන අදහසක් ජනගත කරනවාද? ඒකෙන් නැවත වරක් සිංහල බෞද්ධ ජාතිකවාදී ඒ කියන පදනම් නැවත සුරක්ෂිත කරනවාද වගේ විචනයක් එන්න පුළුවන්. මම හිතන්නේ විවාදයේ ඉතාම හොඳයි. ඒ නිසා ඒකනි සාකච්ඡාවකදී මේ චිත්‍රපටිය තියෙනවා. කොහොමද අනිත් පැත්තෙන් මේ චිත්‍රපටියේ අර හැරෙව්ව මම අර කිව්ව ඒක තමන්ගේ ආසන්න සතුරා කියලා හඳුරගන්න කෙනාම තමන්ගේම මේ ඉන්න සමාජ පසුබිමේම පීඩාවටපත් වෙච්ච මිනිසෙක් කියලා හඳුනා ගැනීමෙන් පස්සේ ඒ ගමනින් පස්සේ අපිට යන්න වෙන ඉතිහාස කතාවක තියෙනවා. මොකද ලංකාවේ 90 දශකයෙන් පස්සේ සිද්ධ වුණේ අර ඒ සතුරා විදියට හඳුනාගත්ත මිලිටරි නැත්නම් සිංහල බෞද්ධ මිලිටරි මේ යාන්ත්‍රණයම නවතවරක් 90 දශකයේදී බෞද්ධිෂ්ම කරනවා. 90 දශකයේ අග වෙනකොට 2000 දශකයේ මැද වෙනකොට රණවිරුවන් සාමාන්‍ය මල් විදවල බෝධිසත්වයන් විදියට බෞද්ධිෂ්ම කරනවා. ඒකකොට මේකත් නම් තමයි ලංකාවේ ඉතිහාසයේ එක්තරා උත්ප්‍රාසයක්. මෙන්නේ උත්සාහය වෙච්ච යුගයෙන් තමයි මම හිතනවා මේ චිත්‍රපටියේ මේ හැරවුම සිද්ධ වෙන්නේ. ඒ නිසා මම හිතනවා ප්‍රධාන වශයෙන් දේශපාලනික සහ විප්ලවීය අදහසක් මේ සිනමා කෘතිය ඇතුළේ අපිට සාකච්ඡා කරන්න විවෘතව තියෙනවා කියලා.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ නුදුරු සිනමාවෙන් විසාකේස චන්ද්‍රසේකර අධ්‍යක්ෂණය කරපු පාංශු සිංහල චිත්‍රපටය පිළිබඳවයි සිනමා විචාරක විදර්ශන කණ්ණංගර සමග. ඔව් විදර්ශන, මේ ඔබ මතු කරපු අවසාන කාරණාවෙන් මම නැවත අතුරු ප්‍රශ්නයක් මතු කිරීමට කැමති. විශේෂම දැන් භීෂණ සමය, එතකොට ශ්‍රී ලංකාවේ යුද්ධය, ඒ වගේම මේ දේශපාලනික මත ඉදිරිපත් කරන චිත්‍රපට නැරඹීමේදී ප්‍රේක්ෂකයා ඒ චිත්‍රපටය නරඹන්නටත් කලින් යම්කිසි දේශපාලන මතයකට පිවිසගෙන තමයි සිනමා ශාලාවලට යන්නේ. ඔවුන්ගේ ඔළුවේ ඒ චිත්‍රයක් තියෙනවා. ඒ චිත්‍රයට සාපේක්ෂව තමයි මේ සිනමාව නරඹන්නේ, මේ සිනමා පිළිබඳව විචාර කරන්නේ, නැත්නම් මේ සිනමා පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නේ. දැන් පාංශු චිත්‍රපටයට සාපේක්ෂව ප්‍රේක්ෂකයා මොන වගේ ආකාරයක හැඩගැසීමකට, නැත්නම් මොන වගේ ආකාරයක මධ්‍යස්ථ පෙළකටද පෙළ ගැසිය යුත්තේ කියලා ඔබ විචාරකයෙක් විදිහට කොහොමද දකින්නේ?
මම ඒකයි අර මම ඉස්සෙල්ලා මතුවත් එක කිව්වේ, සිනමාවේ තියෙන ඉතාම සුවිශේෂී රැඩිකල් ගුණය තමයි සිනමාවට පුළුවන් අපි අපි කලින්ම හිතාගත්ත මතවාද, අපිට කලින්ම තියෙන ආකල්ප සහ අගතීන් වලට යම්කිසි විදියකට ප්‍රහාරයක් එල්ල කරන්න සිනමාවේ. මොකද හේතුව, සිනමාව කියලා කියන්නේ අපි සිනමාවත් එක්ක බැඳෙන්නේ ඒ සිනමා රූපයත් එක්ක තියෙන පරිකල්පනීය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි. ඒ පරිකල්පනීය සම්බන්ධයට ඔබ්බේ ඊට ඔබ්බෙන් අපි නොදන්නා තැනකට, නැත්නම් අපි නොදන්නා දැක්මක් වෙතට අපි සිනමාවත් එක්ක බද්ධ වෙනවා. ඒ නිසා හරියට කිව්වොත් අර අපි ලෝකයේ දකින අපේ S2 අපිට කවදාවත් නැවත S2 S2 බලන්න වෙන්නේ නැහැ. ඒක අපි ලෝකයේ දකින S2ට පුළුවන් නම් ඒ ලෝකයේ දකින නිමේෂයේ බීම අපිට අපේ S2 දිහා නැවත බලන්න, මම හිතන්නේ මේක බරපතල විප්ලවීය, ඒ කිය අපේ ජීවිතයේ සමාජයේ විප්ලවීය පරිවර්තනයක්. මෙන්න මේ හැකියාව සිනමාවට තියෙනවා. ඒ කියන්නේ සිනමාවට පුළුවන් අර තවත් රූපිකව කිව්වොත් නිකන් පෙරහැරක, කියන්නේ පෙරහැරක යන ගමන් පෙරහැර එළියේ ඉඳලා බලන්න වගේ. නැත පෙරහැරක එළියේ ඉඳලා බලන ගමන් පෙරහැර තුලක් ඉන්න වගේ. මෙන්න මේ හැකියාව ඇතුළ මම හිතනවා සිනමාව මොනතරම් මතවාද අපිට තියෙන දේශපාලන ස්ථාවර මතින් අපි ගියත් ඒ දේශපාලන ස්ථාවර හොලවන, නැත අපිම නොදන්නා අනිකාව, ඉතින් අපිම යටපත් කරගෙන ඉන්න අපිම නොදන්නා අවිඥානික අනිකාට යම්කිසි විදිහට සමීප වෙන්න පුළුවන් විවිධ මාවත් ආකාරයන් සිනමාවෙන් හඳුන්වලා දෙන නිසා සිනමාවට පුළුවන් ජීවිතය ගැන අපි හිතන දේවල් අපේ ආකල්ප මතවාද වෙනස් කරන්නේ. උදාහරණයක් පාංශු චිත්‍රපටියේ මම මෙතන කියන්න උත්සාහ කළේ පාංශු චිත්‍රපටියට පුළුවන් අපිට තිබුණු අදහස උදාහරණයක් විදිහට අර කිව්ව 80 දශකයේ එක්තරා අරගලයක් යම්කිසි විදිහ පක්ෂපාතී වෙලා හරි, එහෙම නැත්නම් මිලිටරි නැත්නම් රාජ්‍යාන්තරයක පක්ෂ වෙලා හරි අපිට මේ චිත්‍රපට ශාලාවට ඇතුළු වෙන චිත්‍රපටිය බලන්න. නමුත් මේ චිත්‍රපටියෙන් පස්සේ අපිට තිබුණු ඒ ස්ථාවරය හොලවල දානවා. ඒ අපි උදාහරණයක් විදිහට අපි දකින හොලන මිලිටරි බටය, හමුදා බටය, නැත්නම් මිලිටරි බට අපිට මිලිටරි යාන්ත්‍රණය ඇතුළේටම අපි මිලිටරි සාමාන්‍ය බටයවත් හිතලා එයා සතුරෙක් විදිහට හදලා අපි මේක ඇතුළට ඇතුළු වෙනවා නම් චිත්‍රපටිය පෙන්නවා මේක අනවශ්‍ය ප්‍රතිරෝධයක් නෙවෙයි මේ කියලා කියන්නේ. මේ සාමාන්‍ය දිලින්දන්ගේම ප්‍රශ්නයක් නේද? ඒ කියන්නේ මේ දෙකම එකට මුණගැහෙන මොහොත හමුදා බටයත් අර අතුරුදහන් වෙච්ච තරුණයාගේ අම්මත් එතකොට චිත්‍රපටි මේ දෙන්න සතුරන් විදිහට සිටියට ඉතර මොහොතක මේ දෙන්නට නැවත මේ දෙන්න අධ්‍යය හැරලා බලන්න. එහෙම නැත්නම් ඒකේ මේ ස්ට්‍රීම් දෙන්න අපි කියන අර හමුදා බටයාගේ බිරිඳ එයාත් හරුවෙක් ලැබෙන්න ඉන්න මවක්, එතකොට එයා සහ අර ගැහැණිය අම්මා කියන ගැහැණිය අතර තියෙන ඒ ආතතිය යම් කිසි විදිහකට පියනන මොහොත, තමන් දිහා තමන් තම හැරලා බලන්න පුළුවන් වෙන මොහොත මම හිතනවා මේ චිත්‍රපටයේ දීලා තියෙන එක මතවාද කියන ඒවා සිනමාවේදී මම හිතන්නේ ඛණ්ඩනය වෙනවා. අපි කලින්ම බලාපොරොත්තු වෙන දේශපාලන ස්ථාවර මතින් අපි චිත්‍රපටි බලන්න යනවා මම හිතන්නේ ඒක වරදක් දැකිනව නෙමෙයි. නමුත් සිනමාවට පුළුවන් නැවත අපිට අපිවම මුණ ගැස්සන්න.
විදර්ශන, අපි අවසාන වශයෙන් ඔබගෙන් දැනගන්නට කැමති මේ සිනමාපටයේ සිනමා විධික්‍රමවල ඇති සුවිශේෂී කරුණු පිළිබඳව අවසාන වශයෙන් අපි සාකච්ඡා කරන්න කැමති.
එකක් තමයි මේ චිත්‍රපටයේ මූලික තාක්ෂණ, ඒ කියන්නේ මම කියන්නේ යම්කිසි විදිහ පසුතලයන් අදාළ, ඒ කියන්නේ සිනමා නිර්මාණයේ පසුතල නිර්මාණය සහ චිත්‍රපටයේ දර්ශන තලයන් නිර්මාණය සහ ඊට අදාළ යම්කිසි සැකසුම් වලදී මම හිතන්නේ ඒ තරම් සාර්ථක අවධානයක් යොමු කරලා නැහැ. මූලික වශයෙන් විසාකේස මේ චිත්‍රපටයේ තමන්ගේ තේමාව වඩා ඉතාම ඍජුව සාකච්ඡා කිරීම, ඒක විවෘත කිරීමට ලොකු අවධානයක් දීලා තියෙනවා. ඊට සාපේක්ෂව මම හිතනවා අපි තුමු යම්කිසි විදිහකට සිනමා රාමුකරණය ඇතුළේ යම් යම් වෙනස්කම් තියෙනවා. නමුත් අනෙකුත් පැත්තෙන් ගත්තොත් තියෙන පසුතල මානයන් සහ අනෙකුත් අපේ දේශ නිරූපණයන් මේ සියල්ල ඇතුළේ මම හිතන්නේ ඒ තරම් අපිට නැවුම් සිනමා අත්දැකීමක් ඒ පාර්ශ්වයෙන් ලබා දෙන්න පාසිීත්‍රපටය සමත් වෙලා නැහැ. සිනමා රාමු කරණය බලුව තට කැමරා රාමු කරන සිනමා රාමු කරණය ඇතුළ මං හිතනවා යම් කිසි විදිියකට උත්සාහ කරලා තියෙනවාර මම කලින් කිව්ව අපි මුහුණ දෙන්න දෛවෝපගත ඉරණම ඒ අභ්‍යන්තරිකව මුහුණ දෙන්න සමාජ ක්‍රමය ඇතුළ තුළොම ගිහිලේ ඒ චරිත මුහුණ දෙන්න සාපය ඒ සාපය අපිට යම් කිසි විදිියකට අපිව ඇතුළත් කරගැනීම ඒ සාපයන් අතර අපිත් සැරිසරමින් ඒ සාපයන්ගේ අපිත් ගොතුරු බවට පත් කරමින් අපිට මේ ගැන කියවන්න අවශ්‍ය කරන සිනමාරාමු කරන එක යම් කිසි උත්සාහයන් අවස්ථාවන් චිත්‍රපටි අපිට හම්බෙනවා. ඉතින් මම හිතන ඒ කාරණය පැති සුවිශේෂයි. නමුත් සිනමාවක් කියලා කියන්නේ යම් කිසි විදිහකට විවිධ නිර්මාණශීලී තාක්ෂණික විශේෂත්වයන්ගේ එකතුවක්. එතකොට මෙතන සිනමාව වඩා සාර්ථක වෙන්නේ මේ සියල්ල වඩා විධිමත්ව වඩා නිර්මාණශීලීව වඩා අර්ථපූර්ණව කල්පනාකරණය කරගන්න සහ එක වඩා එකට සුසම්බන්ධ කරගන්න සමත්තුනොත් තමයි
හොඳයි. අපි අද දවසේ නුදුරු සිනමා විශේෂංගෙන් කතාබහ කරේ විසාකේස චන්ද්‍රසේකර අධ්‍යක්ෂණය කළ පාංශු සිංහල චිත්‍රපටය පිළිබඳවයි. අපේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි නැවතත් ලබන මාසේ අවසාන සතිය බ්‍රහස්පතින්දා හමුවෙමු නුදුරු සිනමා විශේෂංගෙන්.
Hear more stories in your language by visiting sbs.com.au.